මාර්ගයෙන් කතා කරන්නේ ඉස්සෙල්ලා ඵලයේ කියලා කියන්නේ මේ මාර්ගය වඩන්නට කොතෙන්ද යන්නේ කියලා. අපි පාරක් ගැන කතා කරන්නේ ඉස්සෙල්ලා බලන්න වෙන කොතෙන්ද යන පාරක් කියලා. අනුරාධපුරයට, දිනුවරට, කොළඹට කියලා ඉස්සෙල්ලා තැන බලන්න වෙනවා. ඒ තැනට අනුව මාර්ගය කියන කේදනමසක කොහොම හරි මාර්ගයක මොන විදිහට හරි මාර්ගයක නැහැම දැනකටම ගිහයි කියන එකක් වෙන්නේ. මොකද කොළඹට නම් යන්න ඕනේ කොළඹට යන්න පාර. අනුරාධපුරේ යන පාර ගියත් නුවරට යන පාර ගියත් කොළඹට යනවා කියලා එකක් නෑ. අනුරාධපුරේ නම් යන්න ඕනේ අනුරාධපුරට යන්න පාර. මොන පාරක් හරි ගියද යවෙනවා කියලා එකක් නෑ. කොළඹට යන පාර කුරුණාගල යනවා මේ නුවරට යන පාර ගියාක අනුරාධපුරේ යනවා කියලා එකක් නෑ. ඒ වගේ පාර ගැන කතා කරන් ඉස්සෙල්ලා ඒ පාරේ කොතෙන්ද යන පාරද කියන එක බලන්න. එතකොට අපිට ඕනේ කොතෙන්ද යන්නේ? යම් තැනකට ගිහිල්ලා මේ සත්‍ය ශෝක නොකරයිද? යම් තැනක ජරා මර නැද්ද අජරා මරද? අන්නේ බඳු තැනකට යන්න. යම් තැනක ගිහාම ජරා මරණ නැද්ද? ජරා මරණයට කියන ජරා මරණ නැති බවට කියන තවමම තමයි මොකද අජර අමර. අජර කියන්නේ ජරා නැහැ, අමර කියලා කියන්නේ මරණයක් නේ. ජරා මරණ නැති දෙන්න කියන අජරා. අජරා මර තනක් තියෙනවා නම් එතෙන්ට යනවා. එහෙනම් ජරා මරණ නැති තැන තමයි යන්න ඕනේ. පාර ඒ අපි යන පාර අවසන් වෙන්න බෑ. පාර කෙලවර වෙන්න බෑ. ජරා මරණ තියෙන තැනක. ජරා මරණ තුල. නේද? අපේ බලාපොරොත්තු අපිට ඕනේ කවුරුත් ජරා මරණය දෙකම දෙන්නේ නෑනේ. ඒක දුකනේ. දුක නැති වෙන්නේ නිදුක් බව අජරා මර බව නෙවෙයි. එහෙනම් දැන් අපි දැනගන්න ඕනේ ජරා මරණ ටික තියෙන්නේ කොයි පරිසරයේද කියලා. ඉස්සෙල්ලා ජරා මරණ ටිකට කෙටියෙන් තව නමක් කිව්වොත් මොකද්ද? සංකීර්ණ පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ. ජාතික දුක්ඛ, ජරාති දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, අත්ථේ සංපයෝගෝ දුක්ඛෝ, පීවේ විසුයෝ දුක්ඛ යති. සංකීර්ණ නලබති සංක දුක්ඛ සංකීර්ණ පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ කියලා කියපු මේ ප්‍රමාණය ඔක්කොම මොකද්ද? ජරා මරණ ජාතික දුක්ඛ, ජරාති දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ කියලා කියනවා. පංච උපාදාන ස්කන්ධය කියනකොට දකින්ද තුන් භූමිය ඇතුලේ තියෙන ඔක්කොම ධර්ම ටික. කාමාවචර, රූපාවචර, අවචර කියන හැතරයි. කාමයයි කියලා හැතරෙම යම් තාක් තියෙනවනම් ස්කන්ධයෝ තියෙනවනම් ක්‍රියා කෙලෙස් කියලා යමක් තියෙනවනම් කර්ම කියලා යමක් තියෙනවා නම් විපාක කියලා යමක් තියෙනවා නම් ක්‍රියා කියලා තියෙන ඔක්කොම දෙක. එතකොට කාමවචර ඔක්කොම දෙක. රූපවචර ඔක්කොම දෙක. අරූපවචර ඔක්කොම දෙක. මේ ඔක්කොම මොනවද? ජරා මරණයට අයිති තියෙනවා. ඒවනේ. එහෙනම් මේ සීමාව ඇතුලේ එකම තැනකවත් අපිට ජරා මරණ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දුක නැති වෙන්නේ. දැන් අපිට අපි දැන් හොයන්නේ ජරා මරණ නැති තැනක් නම් දුක නැති තැනක් නම් අපිට හම්බ වෙන්න ඕනේ අපිට හම්බ වෙන්න ඕනේ මොකද්ද? ජරා මරණ නැති තැන කියලා එහෙනම් මේ ලෝකෙට අයිති නැති ලෝකෙම ඔබට කියන ධමයක් හම්බ වෙනවා. ඒකට කියනවා ලෝකෝත්තර. ලෞකික කියනවා ලෝක තුල තියෙන ධර්ම. ජරා මරණ අනුෝධිය ධර්ම ඔක්කොම ලෞකිකයි. ජරා මරණ යම් තැනක නැද්ද? ඒ ජරා මරණ නැති තැනද කියනවා අජරා මරණ කියන නිවන කියලා. නිවන කියනකොට වෙන මොකුත් දකින්න එපා. ජරා මරණ ධර්මයන්ගේ නිවීමම ජරා මරණ නිරෝධයම නිවනයි. එතකොට ලෝක නිරෝධයම නිවනයි. දැන් ඔන්න අපිට ඕනේ අපි දැක්ක ලෝකය කියලා කියන්නේ ජරා මරණ ලෝක නිරෝධයක් තියෙනවා නම් මෙන්න මේ ටිකයි යකනවා. තේරෙනවද? දැන් අපිට එතකොට මාර්ගයේ හැටියට හම්බ වෙන දුන්නු කොතෙන්ද යන්නේද? ලෝක නිරෝධයකට යන්නේ. මොකද ලෝකේ තුල දැක්කා ලෝකේ කියන්නේ ජරා මරණයි. ලෝකේ තුල ජරා මරණයි. ලෝකෙන් එතන තේ යම් කිසි කෙනෙක් යනවා නම් අන්න එතන අජරා. එතකොට ඒ ලෝකෙන් එතර වෙන්න ජරා මරණයෙන් එතර වෙන්නයි අපිට ඕනේ. ඒ සඳහායි අපි කතා කරන්න ඕන මාර්ගය. තේරෙනවද? ඒ කියන්නේ එතකොට පංච උපාදාන ස්කන්ධෙන් එතර වෙන විදිහටයි මේ මඟ රැකලා තියෙන්නේ. ලෝකෙන් එතර වෙන විදිහටයි මේ මඟ රැකලා තියෙන්නේ. ලෝකය අතහැරෙන විදිහටයි මේ මඟ රැකලා තියෙන්නේ. ලෝකය නිරුද්ධ වෙන විදිහටයි මේ මාර්ගය රැකලා තියෙන්නේ. ඒ විදිහටයි බලන්න. ලෝකී හැම වෙලාවෙම ස්වභාවය තමයි ඇහැ රූපේ ආරාම කරගෙන පවතින. ඇහැ රූපේට කියනවා නිකේතනයක් කියලා. නිකේතන කියන්නේ නවත්වෙන්න පුළුවන්. එතකොට ඇහැ රූපේ නිකේතනය කරගෙන ඉන්නේ. කන ශබ්දේ නිකේතනය කරගෙන ඉන්නේ. නාසයේ ගන්ධේ නිකේතනය කරගෙන ඉන්නේ. දිව රස නිකේතනය කරගෙන කය පොට්ටබ්බේ නිකේතනය කරගෙන මනස ධර්මාරම්මන නිකේතන කරගෙන මේ නිකේතන වල වාසය කිරීම තමයි ලෝක වාසය කරනවා කියන්නේ. ලෝකෙ ඉන්නවා කියන්නේ ලෝකෙ ඉන්නවා. ලෝකේ සත්‍යය ලෝක සීමා හීනකින්වත් මේ නිකේතනයන්ගේ බහැරට යන්නේ නැහැ. හීනියක් දැක්ක දකින්නේ මේ නිකේතනය ඇතුළේ. ලෝකෙ කිසිම කෙනෙකුට කවදාවත් නැහැ මේ ආයතනික ඉක්මොලයක්. එහෙම යන්න පුළුවන්කම තිබුණනම් තියෙනවනම් බුදුරජාන් වහන්සේලා පහළ වෙන්න උනේ නැහැ. එතකොට මේ දැන් අපි ඉන්න මට්ටම තමයි නිකේතසාරය කියලා කියන්නේ. නිකේතනයන්ගේ ඇතුළේ. ඵලය තමයි අනිකේතසාරී වෙන්නේ. දැන් රහතන් වහන්සේ කියලා කියන්නේ අනිකේතසාරී අනෝකසාරී. රහතන් වහන්සේ කියන තව නමක් අනිකේතසාරී. නිකේතන වල හැතරින් ඇති එකම කෙනා කවුද? රහතන් වහන්සේ කියනවා. හරිද? අනිකේතසාරී. අනෝකසාරී. ඕක කියලා කියනවා නවාතන් කොලක්. මේ කය ඕකයක්. විඥාණයට හැතරින් මේ කය ඕකයක්. නැත්තම් රූප වේදනා කන්‍ය සංකාර විඥාන ඕකේ. ආත්ම මහන්සේගේ විඥානේ මේ කය හැතරෙන්නෙත් නෑ බාහිර නිකේතන වල හැතරෙන්නෙත් නෑ. ඒ කියන්නේ ඇහැ ඇතුළු කරන්නෙත් නෑ බාහිර ඇතුළු කරන්නෙත් නෑ. මේ එකතුමත් ඇතුළු කරන්නේ නිදිද. ඔන්න ওই වගේ තැනකට යන්නයි දැන් අපිට ඕනේ. මේ කපස්කසන් ටික ටික ගම්බුදු සිද්ධියක් ඈ. එහෙනම් ඔබ තේකන. ඒ කියන්නේ අපිට පේන මට්ටමට හිත කියලා බැලුවොත් අපිට ඒක පේන්නේ. එතකොට නිකේතසාරී ව තමයි ලෝක කටයුත කරන්නේ. ඒ නිකේතසාරී කියලා නිකේතනේ හැතරෙන ප්‍රමාණය තුල තමයි පංච උපාදානස්කන්ධිකිය ලෝකිකිය ජරා මරණ කිව්වේ. අනිකේතසාරී බවට පත්තු මොකද හැතරෙන්නේ නිකේතන වල හැතරෙන්නේ නැති වුණොත්. එයා ලෝකෙ හැතරෙන්නේ. ජරා මරණයෙන්ද හැතරෙන්නේ. පංච උපාදානස්කන්ධිය හැතරෙන්නේ නැහැ. එසේම දුක ඇසුරු නොකොට ජරා මරණ ඇසුරු නොකොට ජරා මරණයෙන් නිදිලා දුකෙන් නිදිලා ලෝකෙන් නිදිලා ඉන්න පුළුවන් තැනකයි අපිට ඕනේ. මරණයෙන් පස්සේ නෙමෙයි දුක තියෙන වෙලාවේ දුකෙන් නිදෙන්න ඕන කියලා. මේ දුකෙන් නිදිලා ඉන්න පුළුවන් දුකෙන් බේරලා ඉන්න පුළුවන් මුළු ලෝකෙම ජරා මරණ දුක නිසා පීඩාවනේ. සෑකෝගා මේ දුකෙන් මිදලා ඉන්න පුළුවන් බේරලා ඉන්න පුළුවන් කොතෙන්ද කියොද්ද? අන්නේ ඉබඳු තැනකට දුකෙන් මිදලා ඉන්නයි දුකෙන් බේරලා ඉන්නයි දැන් අපිට ඕනේ. තේරෙනවද? එහෙනම් දැන් අද අපි මග හොයන්නේ මග ගැන කතා කරන්නේ දුකෙන් මිදලා දුකෙන් බේරලා ඉන්න පුළුවන් තැනකට යන මග ගැන. මොන පටලව ගන්න එපා. එතකොට ඔන්න දැන් මාර්ගය අවසන් වුණාම ඵලය කියන එක දින ඵලය කියලා අමුතු එකක් දකින්න එපා. නිවන කියලා අමුතු එකක් දකින්න එපා. ජරා මරණයන්ගෙන් මිදලා තියෙන්න ඕනේ. මේ මාර්ගයේ වැඩුවාම ඵලය මරණයෙන් පස්සේ ලැබෙන්න බෑ. මාර්ගය කියන එක ජරා මරණයන්ගෙන් මිදී ගන්න නම් තියෙන්නේ දැන් ඕනෙකම තිබුණේ ඒකනේ. එහෙනම් ඵලය කියන එක ලැබෙන්න ඕනේ. ඵලය හැටියට ලැබෙන්න ඕනේ මොකද? ජරා මරණයන්ගේ මිදුණු බවනේ නේද? එහෙනම් ජරා මරණයන්ගේ මිදීම ලබා ගන්න මේ මාර්ගයේ වැඩුවහම ජරා මරණයන්ගේ මිදෙන්නේ මරණය පස්සේද? නේද? නේද? ඵලය හැටියට බලන් දකින්ද ජරා මරණයන්ගේ මිදීම. ලෝකේ මිදීම පංච උපාදානස්කන්ධේ මිදීම. මොකද? පංච උපාදානස්කන්ධයන්ගෙන් නොමිදුනොත් ලෝකෙන් නොමිදෙනවා. ලෝකෙන් නොමිදුනොත් ජරා මරණයෙන් නොමිදෙනවා. පංච උපාදානස්කන්ධය කිව්වොත් ලෝකේ කිව්වොත් ජරා මරණය කිව්වොත් ව්‍යංජන නාමත්වයේ විතරයි අර්ථය එකයි. කෙනෙක් පංච උපාදානස්කන්ධයක් පරිහරණය කරනවා නම් ජරා මරණ පරිහරණය කරන්නේ එහෙම එකක්. පංච උපාදානස්කන්ධය පරිහරණය කරන නමුත් ලෝකෙන් මිදිලා එහෙම හිටියා. ලෝකෙ මිදෙනවා නම් පංච උපාදාන ස්කන්ධයෙන් මිදෙලා ජරා මරණයෙන් මිදෙලා කියන ටිකට. ලැබෙනවා නම් ඔක්කොම ටික එකට. නේද? එතකොට මිදෙනවා නම් එයා ලෝකෙන් මිදලා කිව්වත් කමක් නැහැ. කෙලෙසුන්ගෙන් මිදලා කිව්වත් කමක් නැහැ. දුකෙන් මිදලා කිව්වත් කමක් නැහැ. පංච උපාදාන ස්කන්ධයෙන් මිදලා කිව්වත් කමක් නැහැ. මොකද ලෝකය කියනවා කෙලෙස් කියනවා ස්කන්ධ කියනවා නෑ පංච උපාදාන ස්කන්ධ කියනවා ජරා මරණ කියනවා මේව ව්‍යංජන නාලක්ෂයක් විතරයි. අක්ෂර වෙනසක් විතරයි. අර්ථය එකයි. එක තැන තියෙනවා. අම්මා කියලා කිව්වත් මෑණියෝ කියලා කිව්වත් එහෙම නැත්නම් ඉර කියලා කිව්වත් සූර්යා කියලා කිව්වත් මේ වචන වෙනස් අර්ථ එකයි. එකම කෙනා හඳුන්වන. ඒ වගේ එකම තැන එකම කෙනා හඳුන්වන වචන ටිකක් තමයි පංච උපාදාන ස්කන්ධය කියනවා, ලෝකය කියනවා, ජරා මරණය කියනවා, ස්කන්ධ කියනවා, ආයතන කියනවා. අසර කියනවා මේ ඔක්කොම නංගුලින් හඳුන්වන්නේ එකම තැන. එකම කියන හතර ආහාරය කියනවා. එතකොට මේ ටිකේ නම් ජරා මරණ දුක මේ ටිකේ නම් පීඩා විඳින්නේ අපිට නිදීම අවශ්‍යයි නිදෙන්න ඕනේ මේ ටික. එතකොට එක ටිකකින් නෙවෙයි නිදුනකට ඔක්කොම නිදෙන්නේ. එතකොට ඔන්න දැන් ඉස්සෙල්ලාම අපිට ඕනකම තිබුණ මේ ජරා මරණ දුක දුකක් මේ දුකෙන් මිදෙන්න ඕන කියන හින්දා ලෝකෙ තුල මිදෙන්න කිසිම තැනක් ක්‍රමයක් මාර්ගයක් නැති නිසායි තුනුරුවන් හොයාගෙන ආවේ. ලෝකෙ තුල දැක්කා හරියට සත්විච්ච විනිගත්ත මුක්තියක් ඇතුලේ උදුණු කියම්පත වහපු මුක්තියක් ඇතුලේ ඉන්න සත්වයෝ ටිකක් වගේ මේ ලෝකෙ ඇතුලේ ඉන්න මේක ඇතුලේ මිදෙන්න තැනක් නැහැ. දැන් එහෙම දැකපු නිසායි බුදුරජාණන් තුනුරුවන් වහන්සේ ආවේ. මේ තුනුරුවන්ගෙන් අපිට ලැබෙන වස්නාම දේ තමයි මොකද්ද? මේ දුකෙන් මිදෙන්න පුළුවන්. මේ ලෝකෙන් මිදෙන්න පුළුවන්. පංච උපාදාන ස්කන්ධයෙන් මිදෙන්න පුළුවන්. මේ මිදෙන මඟ කියලා කියනවා. අන්නේ මඟ ඉස්සෙල්ලා අපි අහගන්න. එතකොට දැන් ඵලය හැටියට දකින්න මොකද්ද? විමුක්තිය. අරිහත් ඵල පිට කියලා ගත්තොත් ඔගොල්ලෝ දකින්න විමුක්ති පිට. ලෝකෙ මිදුණු තැන, දුකෙ මිදුණු තැන, තරහා මරණය මිදුණු තැන දකින්න. ඒ ඵලය මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ ඵලයට තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒකෝ දැන් අපිට ඵලය මතකයිනේ. හොඳට ඒකයි ඉස්සෙල්ලා දුක් නිරෝධය ගැන කතා කරන ඉස්සෙල්ලා දුක ගැන කතා කරන්නේ. මිදීමට ඉස්සෙල්ලා දැඩි දෙන්න තැන බලන්න වෙනවා. මෙන්න මේ ටිකේ බැඳිලා ඉන්නේ අහුවෙලා තියෙන මේ බැඳින්නේ මේ අහුවීමෙන් විදෙන කයි විදි කියන ටික තියෙනවා විමුක්ති කියලා කියන මේ දේ. ඊට පස්සේ ඒ නිදීමට නම් තියෙන මඟ මොකද දැනගන්නවයි මාර්ගය කියලා. මේ නිදීමට නම් තියෙන මඟ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය කෙටියෙන් ගත්තොත් ධර්මතා තුනකින් යුක්තයි. තුන් ධර්ම බෝධාන කරන පිළිසිදු කරනවා. මේ ජරා මරණයට හසු වෙලා තියෙන ලෝකේ හසු වෙලා තියෙන පංච උපාදාන ස්කන්ධයක බැඳිලා ඉන්නේ ධර්මතා තුනක් නිසා. සංඝ කිලේසේ, දික්ඛ කිලේසේ, දුච්ඡන්ත කිලේසේ කියන කිලේස් තුනක් තියෙනවා. මේ කිලේස් තුනෙන් තමයි මේ ලෝකයේ ඉන්නේ ජරා මරණයෙන් දුක් විඳින්නේ. එතකොට අපි දැක්ක දැන් ජරා මරණයෙන් දුක් විඳින්න නිදෙන්න නිදෙන්න යට වුණකම තියෙන්නේ. එහෙනම් ජරා මරණයෙන් නිදෙන්න ජරා මරණයට බැඳලා ඉන්න මේ කෙලෙස් තුන පිරිසිදු වෙනවා. මේ කෙලෙස් තුන පිරිසිදු වුණාම ඉබේම අපි මේක නිදෙන්න. පළවෙනි කෙලෙස මොකක්ද? සංහා දුක්ඛර්ථය. දෙවෙනි කෙලෙස දිට්ඨි දුක්ඛර්ථය. මේ සංහා කෙලෙසේ දිට්ඨි කෙලෙසේ දුක්ඛර්ථය කියන්නේ. ඈ? ඒ ඔක්කොම ටික මේවටයි. මේවා ටික ඔක්කොටමයි. තියෙන යම් තා කෙලෙස් තියෙනවා නම් ඔක්කොම කෙලෙස් ටික ওই ටිකටයි. එතකොට සංහා සංකීදේශය බෝධාමය පිණිස පිරිසිදු කිරීම පිණිස සමතේ තියෙනවා. ඒ සමතේ යාගේ සමාධි සමාධි ස්කන්ධයේ වශයෙන් ගන්නවා. දිට්ඨි සංකලේශයේ දුරු කිරීමට විදර්ශනාව තියෙනවා. ඒ විදර්ශනාව යාගේ ප්‍රඥා ස්කන්ධයේ වශයෙන් ගන්නවා. දුෂ්චර්ත සංකලේශයේ දුරු කිරීමට සුචරිතය තියෙනවා. ඒ කියන්නේ සීල ස්කන්ධයේ වචනය කරනවා. එතකොට මේ සුචරිතය සමථය විපස්සනාව කියන මේ තුන තමයි කොටින්ද යන්නේ. විමුක්තිය සඳහා ජරා මරණයෙන් මිදී ගැනීම සඳහා ඔය තුන හරියට වැළඳුවාම ඒකේ ඵලය තමයි ජරා මරණයෙන් මිදීම. අජරාමර ජරාමග්නයන්ගේ නිදෙන්ද නම් දෙන්නෝනේ මොකද්ද? ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙනවා. නැති ජාත සම්මත. ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙනවනේ. උපන් වූ ජරාමග්නයට පත් වෙනවනේ. එහෙනම් ඉප්‍රදීම නැති වෙනකොට මේ ටික කළාම මිදුණා කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයගේ ඉපදීම නැති වෙනවා. එතකොට ජරාමරණ ධර්මයේ මූපදී. එතකොට යන්නේ සිද්ධියක්. දැන් අපි ටිකක් බලමු කොහොමද අපි මේ ජරා මරණයන්ගේ නිදීම සඳහා ජරා මරණයන්ගේ එතර වීම සඳහා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්නේ. එතකොට දැන් දික්ඛ සංකලේශය දුරු කරන්ට විදර්ශනාව කිව්වා. දැන් මේ විදර්ශනාව කියලා කියන්නේ විශේෂ දැක්මක්, විශිෂ්ට දැක්මක්. කුමකට වඩා විශේෂද? කුමකට වඩා විශිෂ්ටද? සාමාන්‍ය ලෝකයා දකින්න දැක්මට වඩා විශේෂයි. එහෙනම් අපේ මේ විදර්ශනා ඥානයට අහුවෙන්න ඕනේ සාමාන්‍ය ලෝකයා දකින දේට වඩා විශේෂයි. ලෝකයා කියලා ගිඩි පිටින් පුද්ගලෙක් දකින්නකොට ලෝකේ හැටියට හම්බවෙන්නේ රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ ලබනවා, රස විඳිනවා, කයින් ස්පර්ශ ලබනවා, හිතින් අරමුණු දැනගැනීමේ ඉන්නවා. එහෙනම් ලෝකයාට රූපයේ දකින මත්තමදී අපිට දැක්මක් තියෙන්න ඕනේ විපස්සනා. ලෝකයා දකින දෙයට වඩා විශේෂණයක් කරලා දකින්න ඕනේ. ලෝකයාට ශබ්දයක් ඇහෙනකොට ඇහෙන සද්දයක් අහනකොට ලෝකයා අපේ විදර්ශනා චිත්තයේ ඇහෙන සද්දේ ලෝකයාට නැත්නම් ඇහෙන ක්‍රමයට වඩා විශේෂණයකින් ඇහෙන්න ඕන. ඇහෙන දෙයට වඩා විශේෂයක් තියෙන්න ඕන. ගඳ සුවඳක් දැනෙනකොට ලෝකෙට ඒක වඩා විශේෂණයක් තියෙන්න ඕන. මේ ස්පර්ශ ආයතන හයෙම එහෙමයි. මොකද දිවි පිටින් පුද්ගලයෙක් නැහැ. කෙලස් නැතිකරන්ද දිවි පිටින් පුද්ගලයෙක් නැහැ. අපි මේ පුද්ගලයා කියන එක බෙදලා ගත්තොත් ස්පර්ශ ආයතන හයක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. පුද්ගලයා කියලා පනවන්නේ එක්ක අපි ඇහෙන යමක් බලමින් ඉන්න අවස්ථාව. පුද්ගලයා මේච්චරයි වෙලාවට. එක්ක කණෙන් අහමින් ඉන්න අවස්ථාව. එක්ක ගඳ සුවඳ බලමින් ඉඳින්න, රස විඳින්න. ස්පර්ශ ලැබෙන හිතෙන් කිපිලි කිසිම. ඔය ආයතන හයේ මොකක් හරි එකක් කරමින් ඉඳීම පුද්ගලයා මිසක. නමුත් දැන් අපිට ඔය ආයතන හයම ක්‍රියා කරන එක පුද්ගලයක් නිර්මාණය වෙලානේ. මේ ටික තමයි කියන්නේ. මේ ආයතන හයේ ක්‍රියාකාරීත්වයට හිත ගියාම ආයතන හයම ක්‍රියාකාරීත්වය දැනගන්න ආයතන හයම ක්‍රියාකරන පුද්ගලයාට හැදෙනවා. අපි පුද්ගලයා කියලා පනවන තැනක තියෙන මේ වගේ සිද්ධියක් කියන්නේ. එතකොට එක තැනක නතර නොවිච්ච ජීවත් වෙනවා කියලා එහෙම පිටින් ගෙඩි පිටින් පනවන්න බැරි දකිනහර සිද්ධාන්තයක් ජීවිතය කියන එකට හම් වෙනුනේ අපිට. තේරෙනවා මේ කියන්නේ. එතකොට අපි බලමු කියන්නේ. එතකොට දැන් අපිට විදර්ශනාව කියන එකට හම්බ වෙන්න ඕනේ ලෝකය දකිනහන දෙයට වඩා විශේෂයි. නේ? කොහොමද අපි විදර්ශනා නුවණ ගන්න? කොහොමද අපි විදර්ශනා කරන්නේ? කොහොමද ඒක අපි දැනගන්නේ? ඒකට තමයි ඉස්සෙල්ලා අපිට උනේ යතහ භූත ඥාන දර්ශන. යතහ භූත ඥාන දර්ශන. යතහ භූත ඥාන දර්ශනේ ඉස්සෙල්ලා ඉගෙනගත් තාමයි විදර්ශනා ඥානෙ අත්කම් වෙන්නේ. ඒ නිසා විදර්ශනා නුවණවල වලට ඉස්සර වෙලා අන්වේ ඥානෙ, සම්මර්ෂණ ඥානෙ, උදේවි ඥානෙ කියලා මේ ඥානවල ටික පටන් ගන්නවා. විශේෂයෙන් සම්මර්ෂණ ඥානෙ, අන්වේ ඥානෙ කියන ඥානවල ටිකෙන් පෙන්නන්නේ. පතත්තු පච්චේ පරිද්ධා ඥානය කියන කටට උපදින්. ඒ ටික ජම්බුක නම් අපි කතාදී. එතෙන්දී මේ විදර්ශනා ඥානය විදර්ශනා කරනවා නම් අපිට යතහ භූත ඥාන දර්ශනයක් තියෙනවා. යතහ භූත කියලා කියන්නේ යම්සේ ඌද යම්සේ පවතී එසේ ඇත්ත ඇති පවතින නෝනා. තථාගතයන් වහන්සේ ඇති කලින් නැති කලින් මේ ලෝකයේ පවතින යතහ භූත ස්වභාවයක් තියෙනවා. අපි ලෝකය කියලා කතා කරන තැන පවතින ඇත්තක් තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේගේ වචනෙන් ගත්තම භූතය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. වහන් භූතේ භූතය හැටියට දකිමුද කියලා අහන්නේ. ඌදේ ඌ විදිහට දකි. වෙනස්ව දකින්නේ විපරිතව දකින්නේ. එතකොට මෙන්න මේ භූතේ භූතේ හැටියට දැනගන්න තමයි බුදුරජාණන් වහන්සේ නමක් නැතත් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනමන කාලයට පස්සේ ඒක අහගන්න වෙන කෙනෙකුත් නැත්තම් නමුත් මේ නුවණ මතු කරලා ගන්න තමයි යථාභූත ස්වභාවය මතු කරලා ගන්න තමයි අභිධර්ම කියන්නේ තියෙන්නේ. ඒක තියෙනවා අපි කියමු අභිධර්ම දැන් ධම්ම සංගුණ වගේ කෙනෙක් ගත්තොත් හොඳට මේ ප්‍රකරණය ගවේෂණය කළාම ඕකේ තියෙනවා අභිධර්මයේ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ ස්කන්ධයන්ගේ ස්වභාවය සතර භූමියේ ස්කන්ධ ස්වභාවය ඔන්න ඔය ටික ගවේෂණය කළාම ඉගෙන ගත්තාම මේ පරමාර්ථ කියන ධර්මයක් තමයි පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න. සතර පරමාර්ථ ධර්මයේ කියලා අහලා ඇති සතර පරමාර්ථ ධර්මයන්ගෙන් ධර්මය කොටස් දෙකකට බෙදෙනවා. සංකත පරමාර්ථ සහ අසංකත පරමාර්ථ. ඒකෙන් සංකත පරමාර්ථ ගත්තාම චිත්ත, චෛතසික, රූප කියන තුන සංකත පරමාර්ථ, නිවන කියන එක අසංකත පරමාර්ථ. මෙන්න මේ විදර්ශනා ඥානය ලැබෙන්න ලබා ගන්න තමයි මේක උගන්වන්නේ. අපි සත්‍ය පුද්ගල භාවයෙන් අල්ලගෙන බැඳිලා ඉන්න මේ ටිකේ ඇත්ත දකින්න ලෝකයා දකින දෙයට වඩා ඔබ්බේ විශේෂණයකින් දකින්න පුළුවන් ඇහැ තමයි අපිට ඒ අරගෙන. ඒකෙහි චිත්ත චෛතසික රූප කියන මේ තුන චිත්ත පරමාර්ථය මේ සංකත පරමාර්ථය නිවන අසංකත පරමාර්ථය මේකෙහි ධම්මසංගමයේ සංකත පරමාර්ථ ධර්මයේ උගන්වනවා. එතකොට පරමාර්ථ ධර්ම උගන්වනවා කිව්වහම මෙන්න මේ කාරණාව හොඳට දකින්න ඕනේ. පරමාර්ථ ධර්ම ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගන්න දෙන්නේ අපිට වෙන එකක්. පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න බෑ. පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න වෙන්නේ වෙන එකක්. අපි කාර් එකක් හදනවා කියලා අපිට කාර් එකක් හදන්න බෑ වෙන එකක් නේ කරන්න දෙන්නේ. කාර් එකක් අපි අලුතෙන් කාර් එකක් වාහනයක් හදනවා. කාර් එකක් හදනවා කියුවාම අපිට ගන්න වෙනවා මොකද්ද? එන්ජිනෝ කියන්නේ මොකද්ද? ඒක හයි කරන්න හැටි. රේසර් එක රේසර් එක හයි කරන්න හැටි, රෝදි රෝදි හයි කරන්න හැටි, සීට් එක මේකන තෝනේ, සීට් එක හයි කරන්න මෙහෙමයි. කියලා කාර් එක නොවන කෑලි වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම කියලා හදනවා. හදුවාම පිරෙන නුවණක් තුන අපිට කාර් එක හදනවා. අවසන් වුණාම කාර් එකක් හදන්න දන්නවා කියන නුවණක් නැතිනේ. දැන් කාර් එකක් හදන්න දන්නවා කියලා ගෙඩි පිටින් හදන්න නුවණක් නුවණක හදන්න එකක් තියෙනවා. කාර් එක හදනවා කියන නුවණට හොඳට බලන්න මේ රේසර් එක නේද? මේ රේසර් එක හයි කරන්නේ මෙහෙම නේද? මේක ගලවන්න මෙහෙම නේද කියලා රේසර් එක ගලවන හැටි ට්‍රයි කරන හැටි ඉගෙන ගන්න වෙනවා. මේ සීට් එක නේද? මේ සීට් එක හයි කරන්නේ මෙතෙන්. මේ සීට් එක ගලවන්නේ නේ. මේ ටයර්. මේ ටයර් ඒවට වෙනම 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 නෝනවල් ඕනේ නේ. එහෙම නෝනවල් රාශියක් తిරුනහම තමයි කාර් එක ගෙනට කම්පන. කාර් එක හදුවා කියන්නේ මොකක්ද? කාර් එකක් හදනවා හදන්න ඉගෙන ගන්නවා වගේ තමයි පරමාර්ථ ධර්මයන් ඉගෙන ගන්නවා කියන එක නුවණ මොකද නුවණ ගණ්ඩයි අපි යන්නේ දැන් කරන්න වෙන්නේ අපිට වෙන එක අපි මොකද කරන්නේ පරමාර්ථ ධර්මයන් ඉගෙන ගන්න ගියාම කාමවචර ධර්මනේ කියලා හොඳට බලන්න මේ රේතක හරි කරන්නේ නැහැ මේක ගලවන්න මෙහෙම කියලා බලනවා වගේ මේ කාමවචර ධර්ම සාධි රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ හොඳට ඒවා ටික බලන ස්කන්ධ ටික ඉගෙන ගන්න. දැත රූපේ කියන එක ගන්න. මොකද්ද රූපේ කියන එක? චක්කාරෝච මහ භූත චතුනන්ත මහ භූතන උපාදාය රූප. දැන් මේ පරමාර්ථ ධර්මය උපාදාන්දයි මේ යන්නේ ගවේෂණය. සතර මහ ධාතුවේ සතර මහ ධාතුව නිසා පවත්නා රූපය. කොහොමද අපි සිහිය නෝනේ සඳහා විතර සතර මහා ධාතු සතර මහා ධාතු නිසා පවත්තා රූප. කොහොමද දැන් රූපේට අපි දිනන සතර මහා ධාතු කියන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායු. මේ ටික තමයි සතර මහා ධාතු. සතර මහා ධාතු නිසා පවත්තා රූප කියන්නේ මොකක්ද? උපාදාය රූප. ඇහැ රූප කන සම්ද මේ ටික හොඳට බලන්න. බලනකොට මෙයාට නෝනේනවා යම්නේ උපාදාය රූපයක් කියනවා මේ උපාදාය රූපේ මහ භූත නිසා පවතිනවා මහ භූත අසුර කරගෙන පවතින ඒක මහ භූත නෙවෙයි ඒකකට හොඳට නොවනේනවා මහ භූතයන්ට පුළුවන් උපාදාය රූපේ නැතුව ඉන්න නමුත් උපාදාය රූපෙට කවදාවත් මහ භූත නැතුව අපේ අත නිසා හැවනල්ලාවක් බිමට වැටෙනවා නම් අත හරියට මහ භූත වගේ අත නිසා ගැටෙන හේවනල්ල උපාදාය රූපෙට අත නැතු උපාදාය රූපෙට හේවනල්ලවට ඉන්න බෑ. නමුත් හේවනල්ල නැතු අතට ඉන්න පුළුවන්. ඒ වගේ හුදෙකලා මෙයා බලනවා මහ භූත රූපේ නැතු උපාදාය රූපෙට ඉන්න බෑ. නමුත් උපාදාය රූපෙ නැතු මහ භූතෙට ඉන්න පුළුවන්. ඊගාට පටිච්ච සම්පන්න වශයෙන් බලන රූපේ පඨවි ධාතුව සත්‍ය ආකෝ ධාතු ඒ නිසා උපන්නේ. තේජෝ වායෝ මේවා මේ නිසා උපන්නේ. පඨවි ධාතු ආකෝ ධාතු සත්‍ය තේජෝ වායෝ මේ නිසා උපන්නේ. මේ හතර ඕනොන්ට පත්‍යද පත්‍ය සම්පන්න දෙන්නේ. හොඳට බලනවා. නමුත් මේ හතර නිසා උපදින උපාදාය රූපය කිසිම වෙලාවක මහ භූතයන්ට සත්‍ය වෙන්නේ නැහැ. නමුත් සත්‍ය සමුප්පන්නන්නේ නිසා උපන්නට මේවා උපදින්න උපකාර වෙනවා. මෙහෙම හොයනකොට බලනකොට මෙයාට තේරෙනවා රූපයේ කියනකේ පරමාර්ථ ස්වභාවය, සැබෑවටම පවතින ස්වභාවය සතර මහා ධාතුයි කියලා. මොකද සතර මහා ධාතු නිසා උපාදාය රූපය ප්‍රුණත උපාදාය රූපයට බැ සතර මහා ධාතුට බලපෑම් කරනවා. උපාදාය රූපයට බැ සතර මහා ධාතුය ඇසිගෙන විදිහට උපකාර කරනවා. උපාදාය රූපයට බැ සතර මහා ධාතු නැතුව මෙහෙම බෙදලා 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 බලනකොට ආ භූතේ කියනකේ පරමාර්ථමය ස්වභාවය මහා භූතයි කියන එක මොනට එනවා. අහමත්ත කියලා කියන්නේ යමක් බෙදලා බෙදලා නැවත නොබෙදී හැටි තැනකට යනවා. මෙහෙම ඔන්න සංකත පරමාර්ථයන්ගේ කාමාවචර ධර්මයන් ගවේෂණය කරනකොට කාමාවචර වේවා රූපාවචර වේවා රූපේ කියලා යමක් පොතනක හරි කියනවා රූපේ පරමාර්ථමය ස්වභාවය ආදී මොනට ආව මොකද්ද සතර මහා ධාතු. ඊට පස්සේ කාමාවචර චෛතසික පිටක බලනකොට දළුව චෛතසික 52ක් තියෙනවා. මේ සංඝායීය මේ චෛතසික ටික ගවේෂණය කළා බලනකොට දැක්කා මේ චෛතසික කියන්නේ කොහොම මොකද්ද ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න සිතක යෙදෙන gati සයිකසික. ඊට පස්සේ චිත්ත කියන එක දැනුවා හිත කියන එක හැම වෙලාවෙම මේ නාම රූප දෙක නිසා ඇති වෙන ස්වභාවයක් සිදුවේ. එතකොට මෙයා හුදෙට ගවේෂණය කරනකොට රූපේ සතර මහා ධාතුයි ඊට පස්සේ ස්පර්ශපත්තු මොකදින චෛතසික ටිකයි නාම රූපපත්තු මොකදින විඥානයි. චිත්ත චෛතසික රූප කියන ධර්මතාව තුනක් තමයි කාම ධාතුයේ කොතනක තිබ්බත් තියෙන්නේ. ඔන්න සාමාන්‍ය ලෝකයා පුද්ගලයේ හැටියට, මිනිස්සුවේ හැටියට, ගස්කොළන් හැටියට, ගෙවල් දොරවල් හැටියට මොන විදිහට දකිද්දි මෙයාට මෙතනින් ආපු මොන මොකද්ද චිත්ත චෛතසික රූප කියන මේ ධර්මතාව තුනක් මෙතන තියෙන්නේ. ඊට පස්සේ රූපාවචර ධර්ම ප්‍රතිග්‍රහණය කරුවා. කුසල සිත කිව්වත්, ක්‍රියා සිත කිව්වත්, විපාක සිත කිව්වත් මේ හැමතැනකම තියෙන චිත්තජාලික ටිකක්. හොඳම නුනක්. දැන් මේ සිත් ඒ ගවේෂණය කළ භූමියේ ගවේෂණය කළ ස්කන්ධ පරමාර්ථයව නෙමෙයි. ඒක අර හයි කරපු කෑලි කාරෙක එහෙම නෙමෙයි. රේසරක කාරෙක සෝධිකාරකද? මේ කාර්යකනේ හදන්නේ නේද? පරමාර්ථ ධර්මයන් ඉගෙන ගන්නයි මේ යන්නේ. පරමාර්ථ ධර්මයන් ඉගෙන ගන්න කියලා ගවේෂණය කරන මේ ස්කන්ධ පරමාර්ථ. මේ පරමාර්ථ ධර්මයන් ගැන නුවණ ඉගෙන ගන්න. එතකොට මොකද දැන්? කාගසිතත් පරමාර්ථයි, දේසිතත් පරමාර්ථයි එහෙම වෙන්නේ නැහැ. දැන් මේ පරමාර්ථ ධර්මයන් ඉගෙන ගන්න මේ සිත්ති ගවේෂණය කරන තේරුණානේ. ඔන්න මේ ටික ගවේෂණය කළාම ඇතිවන ඔන්න පරමාර්ථ වශයෙන් ලෝකයා ස්ත්‍රිය කියලා, පුරුෂයා කියලා, දුවා කියලා, පුතා කියලා, බෑන කියලා, මාමා කියලා, ස්වාමීන් වහන්සේ කියලා කතා කරන හැම තැනකම මෙයාට આવ කිටි උත්තරයක්. ඔය හැම තැනකම තියෙන්නේ පරමාර්ථ වශයෙන් මේ ටික. නුවණක් ගන්නයි. පරමාර්ථ වශයෙන් තියෙන්නේ මෙන්නේ කියලා නෝන කාරණා. තේරුණානේ. ඊට පස්සේ අරූප රූපාවචර ධර්ම තුන ගවේෂණය කරද්දී කුසල සිත, විහා විපාක සිත, ක්‍රියා සිත, එතකොට අහවල් බ්‍රහ්ම ලෝකයේ අහවල් බ්‍රහ්මයා, අහවල් බ්‍රහ්ම ලෝකයේ අහවල් බ්‍රහ්මයා කියලා කොයි විදිහට කතා කරන මෙයාට ආව නෝන මෙතන තින්නේ ජයසික අරූපාවචර ධර්ම ලෝකේ ගැන කතා කරලා අරූපාවචර ධර්ම ලෝකේ කතා කරගෙන එතන තියෙන ස්කන්ධ ටික බලුවා මෙතන තියෙන්නේ චිත්ත ජයසික ටික. ඊට පස්සේ අපරිහාපන්න භූමිය කියලා කතා කරනකොට දැක්ක එතන තියෙන චිත්තජයසික. මෙයාට මේ හතර භූමිය කියන තැනම කෙටි කළ නොනක් වෙනවා මේ හතර පුලේම යථාර්ථ වශයෙන් තියෙනවා. පරමාර්ථ වශයෙන් තියෙනවා. සැබෑ වශයෙන් තියෙනවා. චිත්ත චෛතසික රූප කියන ධර්මතා තුන. හැබැයි පරමාර්ථ තැනට නෝන තබනකොට රූපේ කියන එකත් නෑ කියනවා අතෙන්ට. දැන් ලෝකයේ අඥානත් නෙමෙයි දැන් මෙයාගේ නෝන යන්නේ. මේ නෝනක් වෙන කියන්නේ. එතකොට දැන් ලෝකයේ එහෙම නෝනක් ආපු කෙනෙක් දැන් පරමාර්ථ ධර්ම ගැන හොඳට නුවණයි මට. මොකද පරමාර්ථ ගැන නුවණ ආව කියන්නේ හතර භූමියම දිගහැරලා බැලුවා පැතිරෙන්නත් ඒ වගේ. කිසිම තැනක සත්ව නෝ, පුද්ගල නෝ, ආත්ම නෝ ධර්මතා ටිකක් තියෙනවා. රූපේ වශයෙන් ගත්තත් උපාදාය රූපය කියලා මෙහෙම තියෙන. ඒ උපාදාය රූපයේද පවතින්නේ මෙහෙම තැන. ඒක ඇත්ත මේ. සිතක් වශයෙන් ගත්තත් මේ, සයිසික වශයෙන් ගත්තත් මේ. දැන් මෙයාට සැකයක් නැහැ සත්‍ය පුද්ගලෙ කොහොමද හැංගිලා ඉන්නවා කතාවක් නැහැ. හුද්දට දිගහැරලා බැලුවා ඉන්නවා නම් ඉන්දෝනේ හතර භූමියේ කොතනක හරිනේ. සම්මතනම දිගහැරලා බැලුවහම මෙහෙම ධර්මතාව ටිකක්. කින්දක පරමාර්ථ මොන්. දැන් මිනිස්සේ කතා කළොත් අනේ අවීචී පුදුමහම නිදි සත්‍යෝ කල්ප ගණන් දුක් විඳිනව නේද කියන තැනකත් මේ වචනේ ඇහෙනකොට මම තග්ගල තිතරින් සිතෙන් දිකින් කිච්චයි කිච්චයි රූපติกස්ම හොඳට පරමාර්ථ ධර්මයන් කෙරේ ශනික දුන්නා. ඔන්න දැන් මෙයාගේ විදර්ශනා චිත්තය මේ වැඩේ. දැන් අරය දකින්න දේශ වඩා ඔබ මෙයාගේ නෝන යනවා. අහවල් පෙරේතයා, අහවල් අසුරයා කියලා කතා කරනකොට මෙයා සංගල එතනද තියෙන මේ ටිකක්. එතකොට අහවල් මිනිස්සයා නම් හරි හොඳයි කියලා කතා කරනකොට එයාට ශනික නෝන යන එතනද තියෙන මේ වගේ ටිකක්. අහවල් දෙවියා නැත්නම් අහවල් ත්‍රාඥය අරුචි ත්‍රාඥය නම් මේ විදිහට ඇති කල්ප 84000 ජීවත් වෙනවා කියලා කියද්දී මෙයාගේ නෝන යන්නේ චක්කාල මේ වචන ඇහෙනකොටම පරමාර්ථ ධර්මය. එයා දකින්නේ මොකද්ද? මෙතනද තියෙන මෙන්න මේ සිද්ධියක් කියලා දකින්නේ. අපි මේ ලෝකේ කතා කරනවා අහවල් මහරහතන් වහන්සේ. ඈ ශරීර සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ කියලා කතා කරනකොට ශනිකව මෙයාගේ නෝන දිව යනවා. අපරයාපන්න භූමිය කියලා ඉගෙන ගත්තට එතන තියෙන මෙහෙම ටිකක්. ඔන්න දැන් මෙන්න මේ ටික ගවේෂණය කරනම සතර පරමාර්ථ, තුන් පරමාර්ථ, සංගත පරමාර්ථයන් කියන නුවණ. මෙන්න මේ නුවණයි මෙහාට විදර්ශනාවට ආහාර දෙන්නේ. මෙහාට විදර්ශනා නුවණ ජීවින්නේ ආහාරයි. තේරෙන්නේ? මෙහාට විදර්ශනා ඥානය කොහෙන්ද ලැබුණේ? මේ පරමාර්ථ ධර්ම ඉගෙන ගැනීම තුළ. දැන් මෙහෙම රූපයක් පෙනෙනකොට ලෝකය සත්‍ය පුද්ගලය කියලා දකින රූපයක් පේනකොට මෙයා පරමාර්ථ ධර්මයට නුවණ අරගෙන යනවා. පරමාර්ථ ධර්මය කියලා කියන්නේ මේ පෙනෙන උපාදාය මට්ටමේ හිත රැඳෙන්නේ නැතුව මෙතන තියෙන රූපේ යථා ස්වභාවය කියන මේ සතර මහා ධාතු. ඒ නිසා 15 වෙනි චිත්තචෛතසික ධර්ම හැටියට දකිනවා මේ පේනවා කියන විඳිනවා හඳුනනවා කියන දේවල් හඳුනන්න පුළුවන් ගතිය කොහොමද තියෙන්නේ? හිතට. විඳින්න පුළුවන් ගතිය කොහොමද තියෙන්නේ? හිතට. හිතන්න පුළුවන් ගතිය කොහොමද තියෙන්නේ? හිතට. හිත කොයි පැත්තද තියෙන්නේ? හමයි. එහෙනම් මේ හඳුනනවා, මේ විඳිනවා, මේ හිතනවා කියන දේවල් එයා රූපයට දාන්නේ නැහැ. මොකද එයා දැන් අපි කල් මෙච්චර කල් හිතන්නේ මේ හඳුනන හැඩේ මේ රූපේ කියලානේ. තේරෙනවද? නැත හොඳට තේරෙනකොට වේදනාවක් අහම මේ පුද්ගලයා හින්දා ජීඳ කියලා අපි හිතන්නේ. නමුත් මෙයාට හොඳට තේරෙනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න සිද්ධිය. යමක් හැඳිනීමේ හැකියාව තියෙන කොහටද? මනසට. එහෙනම් බාහිරින් යා දකින්න සතර මහා ධාතු, සතර මහා ධාතු වෙන් හැදෙන රූපය මෙහිම හඳුන ගන්නවා. හිතට පේනවා. මේ ධාතුවත් මේ සංඥාවත් දෙක නිසා මෙහෙම දැනගන්නවා. කියලා මේ ධාතුව නිසා මේ පැත්තට එනවා කියලා. එයා දකි. එතනම කිව්වේ. එතකොට කවදාවත් එයා මෙහින් මෙහාට යන්නේ නැහැ. සතර මහා ධාතුව නිසා ඒ කියන්නේ යමක් අපිට තේින්න පුළුවන්. තේින්නේ හිතටනේ. තේින දේ මෙහි තියෙන්න බෑ. දැන් අපි හිතාගෙන ඉන්නේ පෙවුණු දේ බාහිර කියලානේ. බාහිරේ නිසා අපිට දෙනවා මිසක එහෙනම් තේන දේ එහෙනම් හිත තියෙනුනේ විත්ති. තේරෙනවා කියන්නේ. ඒ කියන්නේ අපි හිතාගෙන ඉන්නේ මෙහි තියෙන දේවල් පේනවා කියලා. එහි තියෙන දේවල් පේනවා නෙමෙයි. මෙහෙම කියුත් වැඩ. මේ කිල්ලින්ම ලෝකේ පංච උපාදාන ස්කන්ධය දෙන්නේ. දැන් ලෝකේ කියන්නේ බාහිර තියෙන දේවල් පේනවා කියලානේ. නමුත් ඒක ඇත්ත බාහිර තියෙන දේ නිසා බාහිර තියෙන දේ නිසා අපිට තේරෙනවා. Tamandane denenne ne. මොකද හිත තියෙන තැනට ඇටෙන්නේ. තියෙනවා කියන කෘත්‍යය. මෙහෙ නිසා මෙහෙට තේන්න පුළුවන්. එහෙනම් තේමු දෙ මෙහෙද මෙහෙද. ආධ්‍යාත්මික බාහිර. ආධ්‍යාත්මික. එහෙනම් තේන දේ බාහිර තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඔබට මම උපමාවක් ගන්නවා. යැලි කැට පුදු පුදු වැලි කැට කියන්නේ යැලි කැට ටිකක් තියෙන තැනක වැලි කැට දිහා අපි බැලුවොත් යැලි ගොඩක් වගේ අපිට පේනවා නේද? දැන් ඒක අපිට තව ගවේෂණයක කියනවා අපිට පේනවා කියන සිද්ධිය යැලි කැට ටික වැලි කැට ටික හොඳට හිතට නගා ගන්න සිං 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 වැලි කැට මේ වැලි කැට වලට දාන්න පුළුවන්ද අපිට පේන වැලි ගොඩ? අපිට දැන් වැලි ගොඩක් පේනවනේ. අපිට පේන වැලි ගොඩ වැලි කන්ද කොයි වැලි කැට වලට දායිද? ඔක්කොමයි තියෙන්නේ. ආ එහෙනම් එක වැලි කැටයකට දාලා පෙන්වන්න තියෙන කන්ද. එහෙම බෑ. දැන් ඔක්කොම වැලි කැට ටික අපි ඔක්කොම වැලි ගොඩ වල වැලි කැට ටිකට නම් ආයිති ඒ වැලි කැ අපිට පේනවා නේ කන්ද? ඒ වැලි කැට ටික ඔක්කොම අපි එළනවා. දිගාරල තිබ්බහම ඔක්කොම වැලි කැට ටික තියෙනවා. දැන් කෝ කන්ද? ඉතින් ඔක්කොම වැලි කැට වල නම් ආයිති දැන් කන්ද එනම් ඒක තියෙන්නේ නැහැ. දැන් හොඳට බලන්න වැලි කැට ටික තියෙන තැනක වැලි කැට තියෙන තැනක එහහරහ බලනකොට අපිට වැලි ගොඩක් තියෙනවා. ඒ කියන්නේ වැලි ගොඩක් කියලා එකක් තිබිලා වැලි කැට ටිකක් ඒකට ගෙනම දැම්මම. තේරෙනවද මම කියන්නේ? වැලි ගොඩක් කියලා එකක් අහසේ තියෙනවා. ඕකට වැලි කැට ගෙනලා දැම්මම. වැලි කැට ටිකක් ගෙනල්ලා උතන්ට දාපු නිසා වැලි ගොඩක් තේනවා මිසක්. දැන් අපිට වැලි ගොඩක් තේනකොට හොඳට බලන්න වැලි කැට ටික නිසා වැලි ගොඩක් අපිට පේනවා මිසක අපිට තේන වැලි ගොඩ මෙහෙ තියෙනව නෙමෙයිනේ. නමුත් දැන් ලෝකයා කරන්නේ පේන දේ මෙහෙ කියලා හිතන. වැලි ගොඩක් තේනකොට වැලි ගොඩක් බාහිර තියෙන හින්දා වැලි ගොඩක් තේන්නේ කියලා හිතයි. දැන් අපි මේ කරන්නේ මෙහෙම රූපයක් තේනකොට මෙහෙම රූපයක් තියෙන හින්දා මෙහෙම රූපයක් පේන්නේ අපිට පේන රූපේ මේ තියෙන්නේ තියෙන රූපේ පේන්නේ කියලා තමයි ලෝකයා හිතන්නේ. මෙහෙම දැනට විදර්ශනා කරන කෙනා මොකද කරන්නේ? දෙයට නුවණ අරගෙන යනවා පරමාර්ථ ධර්මයන් කෙරෙහි. මෙතන තියෙන සතර මහා ධාතු රූපය මෙහෙම සතර මහා ධාතු රූපය තියෙන තැනක ඒ සතර මහා ධාතු කියනකොට තව වුණ උපකාරකිනුත් අර වැලි කැට වැලි කැට තියෙන වගේ රූප කලාප කලාප සිහි කරගන්න රූප කලාප කලාප වශයෙන් තියෙන. එහෙම තියෙන තැනක අපිට මෙහෙම හැඩයක් තියෙනවා. එතකොට මේ පෙනෙන දේ බාහිර තියෙන දේ නෙමෙයි, තියෙන දේ පේන දේ නෙමෙයි කියලා හොඳට මෙයාට මේ දෙක වෙන් වෙලා තියෙනවා. පේන්නේ වැලි ගොඩ, තියෙන්නේ වැලි කැට. තියෙන දේ තේනවා නෙමෙයි, පේන දේ තියෙනවා නෙමෙයි. වැලි කැට ටික පේන්නේ, තියෙන වැලි ගොඩ. පේන වැලි ගොඩ තියෙනවා නෙමෙයි, තියෙන වැලි කැට. මිරිඟුව වගේ, පේන්නේ ජලය වගේ, තියෙන්නේ මිරිඟු. ඒ වගේ තියෙන දේ සහ තියෙන දේ කියලා ධර්මතා දෙකක් තියෙනවා. දැන් මෙයාට හිතට පේන්නේ මෙහෙම, නමුත් තියෙන්නේ මෙහෙමයි කියලා සාමාන්‍ය ලෝකයා පුද්ගලයෙක් හැටියට දකින තැනක ඒ ස්කන්ධ ටිකම යාවදී විදර්ශනාවට හසු වෙනවා. තියෙන්නේ සතර මහා ධාතු රූපය, සතර මහා ධාතු. මොකද පරමාර්ථමය ගවේෂණය කරන නුවණාවනේ. එහෙම තියෙන තැනක මෙහෙම පේනවා. හැම වෙලාවෙම ඇහි යමක් බලනකොට තමා තුල ඇහැ තියාගෙන රූපේ තියාගෙනයි බලන්නේ. තමා තුල තියාගෙන කියන්නේ බාහිරේ නිසා තමන්ට පේනවා කියලා දන්නවා. පේන දේ මෙහෙට ඉතුරු කරන්නේ. ලෝකයට වඩා වෙනස්. ලෝකයා පේන දේ කෙලින්ම බාහිරයි කියලා ඉන්නේ. කියන්නේ වැලි ගුඩ බාහිර වැලි ගුඩක් තියෙනවා කියලා නම් ලෝකයා දකින්නේ. නමුත් විදර්ශනාව කියන්නේ අපිට සිහිය නෝන තියෙනවා. වැලි ගුඩක් තියෙන්නේ අපිට. තියෙන්නේ කැෂ්. ඒ වගේ අපිට නෝන තියෙනවා තියෙන්නේ ධාතුව සතර මහා ධාතුව එහෙම තියෙන තැනක මෙහෙම පේනවනේ. හැම වෙලාවම සිහිය හසුරවන්නේ හැම කොහමද? රූපය අහු නොවන විදිහට. අපි දැක්ක පංච උපාදාන ස්කන්ධයේ දුකයි නම් පංච උපාදාන ස්කන්ධයේ විදෙන විදිහටයි දැන් අපි මේ විදර්ශනාව ගෙද්දෝ. මෙහි තියෙනවා රූපයක් තියෙනවා කියලා මේ මෙච්චර කල් ගිය මෙච්චර කල් දැකීම මතම තමයි පංච උපාදාන ස්කන්ධ මත. ඒ පංච උපාදාන ස්කන්ධ කියලා බාහිර දැකපු මත්තම අපේම චිත්තචෛසික ධර්ම කියලා දැක්කපු දවසට බාහිර තියෙන එකකින් අපි මිදෙනවා. තේරෙනවා? දැන් වැලි ගොඩක් තියෙනවා, වැලි ගොඩක් තියෙනවා කියලා මෙච්චර කල් හිතන මට්ටම තමයි පංච උපාදාන ස්කන්ධ මට්ටම. වැලි කැටක් ටිකක් කියන තැනක වැලි ගොඩ අපිටයි තේින්නේ කිව්වේ. ලෝකයා බාහිරයි කියලා ජීවත් වෙන මට්ටම අපේ මනසයි ඇතුළත අපි අඳුනගත්තා. අපි ලෝකයේ මට්ටම මිදෙනවා. පංච උපාදාන ස්කන්ධ මට්ටමේ මිදෙනවා. ඒකම නෙකේ. ඒ නිසා ඉබ්බඳු ඥාන දර්ශනයක් මොහුකුරන විදිහටයි දැන් විදර්ශනාව කියන්නේ. ඇහෙන් යමක් බලනකොට හැම වෙලාවෙම අපේ විදර්ශනා නුවණට හසුෙන්න ඕනේ හොඳට සිහිය. සිහිය අවශ්‍යම වෙන මෙතෙන්ටයි ඉදිරියෙන් තියෙන දෙයක් බලන්න නැතුව ඉන්න කියලා. මේ තේන දේ බලන්න නැතුව රූපය පරිහරණය කරන්න නැතුව ඇහැ පරිහරණය කරන්න නැතුව ඉන්න සිහිය තියෙනවා. ඒ කියන්නේ රූපය පරිහරණය කරන්න නැහැ කියන්නේ මෙහෙම තියෙන එක බලන්නේ. හොඳට නුවණයි සිහි කරනවා ධාතුව නිසා අපිට තේනවා. එහෙ තියාගෙන තේන දේ එහෙ තියාගෙන පරිහරණය කරන තේන දේ තමයි ළඟට ගන්න. ඒකයි. එතකොට ඒ හිත නිරුද්ධ වෙනකොට මේමෙද නිරුද්ධ වෙනවා කියන නෝන එළපසෙනවා. සද්දයක් ඇහුනොත් ඇහෙනකොට අපි හිතාගෙන ඉන්නේ ඇහෙන සද්දේ බාහිර තියෙන දෙයක් කියලා. බාහිර ධාතුව නිසා සතර මහා ධාතු කම්පණය නිසා තමන්ට මේ ඇහෙන බව දන්නේ. එතකොට ඇහෙන්නේ අපිටනේ. අපිට නම් ඇහෙන්නේ ඇහෙන්නේ බාහිර තියෙනවා. හැම වෙලාවෙම ගඳ සුවඳක් දැනෙනවා. දැනෙන ගඳ සුවඳ බාහිර සතර මහා ධාතුවේ තියෙන කෙනක තමන්ට නිබඳු සංඥාව පාලනය කරන්නේ. ගඳ සුවඳ දැනෙන්නේ අපිට. දැනෙන ගඳ සුවඳ තියෙනවා. කිසිම වෙලාවක මෙයා ආයතන gederin පිටට යන්නේ. සිහිය තමන්ගේ ඇහෙන් ඔබට ඇඟ දෙන්නේ. තමන් තුළම ඉඳගෙන තමාව තමා තුළම ඉඳගෙන රැකගෙන තියෙනවා. ඔබට පෙන්වනවා. බුදුදානම් කියන සම්පූර්ණ කාරණාවක් නෝ. කුම්මෝපම කියලා සූත්‍රය. ඉබ්බෙකුට උපමා කරලා. බුදුජානක සදේශනා මහණෙනි පෙරවුවා කියන්නේ එක්තරා කාලකදී මන්නේ පෙරවුවා කියන්නේ මහණෙනි බුද්ධාගම හැන්දෑවක ගංගානම් ගඟේ උඩින් ගම් පාතට ඉබ්බෙක් හිමිනේ පාතට ආවා. අනිත් පැත්තෙන් ඈතට නම් නරියෙකුත් එනවා. මේ නරිය දැක්ක ඇතුළත නිබ්බා. ඉබ්බක් දැක්ක ඇතුළත නරිය. නරිය හිතනවා ඔබ ළඟට වරෙන් ආපු ගමන් මම අතක් හෝ කලාගෙන කකුලක් හෝ කලාගෙන ඔළුවෝ කඩාගෙන කනවා. ඒක දැන් හරියක් හිනේ හිනේ ඉස්සරහට යනවා. ඉබ්බත් දැක්ක ඈත තියන හරියක්. ඉබ්බ හිතනවා හරිය දැන් හිතනවා කියන්නේ ළඟට ආපු ගමන් අපි අතක් හෝ කඩාගෙන කනවා. කකුලක් හෝ කඩාගෙන කනවා. ඔළුවක් හෝ කඩාගෙන කනවා. මගේ අත හෝ කකුල හෝ ඔළුව හෝ කඩාගෙන කනවා මම විදියට දැම්මොත් මම නෙමෙයි ඕවා එකක් අත විදියට ගන්න කියලා හිතාගෙන දැන් ළඟට ළඟට ආවා. ආපු ගමන් ළං වෙනකොට ඉබ්බ මොකද කරන්නේ? හිත පස්සෙන් කොට ඇති කෑලි ටික ඔක්කොම අදිනවා. දැන් නදී මොකද කරන්නේ? ශබ්ද නැතුව ඉන්නවා. දැන් කිසි ශබ්දයක් කරන්නේ නැතුව ගිය බව තේරෙන විදිහට ඉන්නවා. ඔළුව හොදාපන් කරාගෙන කනවා. කකුලක් හොදාපන් කරාගෙන කනවා. අතක් හොදාපන් කරාගෙන කනවා කියලා නදී කියනවා. ඉබ්බ ඇතුලෙන් දැන් හිතාගෙන හිතනවා නදිය බලාගෙන ඉති මම ඔළුව හොදානකම් කරාගෙන කනවා. අත හොදානකම් කරාගෙන කනවා. කකුල හොදානකම් කරා. මම නම් මේක එකක්වත් විදියට ගන්න. කියන ඔබ සෑහෙන විලාවක් දැන් නදිය බලාගෙන ඉඳලා 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 ඉඳලා. ඉබ්බ නෙමෙයි එකක්වත් විදියට ගන්න. ඉඳලා ඉඳලා දැරිම දෙන නදිය ගියා යන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ උපමාවෙන් දේශනා කරනවා මේ ඉබ්බගේ අත් දෙකයි කකුල් දෙකයි ඔළුවයි තියෙන කෑලි පහ වගේ තමයි ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ අංග පහ කෑලි පහ. කුම්භෝ අංගානි සකේ කපාලි සම්මෝධං දුක්ඛ මනෝවිතක්. හුම් ඉබ්බසිය කබලෙහි අවයව බහාගත්තා වගේ මේ මනෝවිතක් කකුල ගන්න කියනවා. මොකද්ද? ඇහැ එළියට දාන්න එපා, රූපේ එළියට දාන්න එපා. ඇහැලියට දාන්න එපා, කනෙලියට දාන්න එපා, නාසෙලියට දාන්න එපා, දිවෙලියට දාන්න එපා, කයෙලියට දාන්න එපා. එතකොට නරියා වගේ තමයි තියෙනවා පවිතු මායයක්. ඉබ්බ එකක් හරි එළියට දැම්මොත් නරියා කඩාගෙන කනවා වගේ. ඇහැලියට දැම්මොත් මායයක් අවුනවා. කනෙලියට දැම්මොත් මායයක් අවුනවා. නාසෙලියට දැම්මොත් මායයක් අවුනවා. දිවෙලියට දැම්මොත් මායයක් අවුනවා. කයෙලියට දැම්මොත් මාරයට යම් කිසි කෙනෙක් මාරයගෙන් මිදෙන්න නම් මරණය මිදෙන්න නම් කරන්න තියෙන එකම දේ මොකද්ද? මොකුත් අමුතු දෙයක් කරන්න ඕනේ. මේ කෑලි පහ එළියට දාන්න නැතුව ඉඳ හොරු වෙන්න. නිවන් දකින්නම මහා අමාරු ගැඹුරුයි කියලා කිව්වොත් අමාරු ගැඹුරු එච්චර මහා නොතේරෙන්නේ අමාරුෙන් දඟලන්න එපා. එකක් හුරු වෙන්න. ඇහැ කන දිව නාසය ශරීරය එළියට දාන්න නැතුව ඉඳ උත්සාහවත් වෙන්න. පුරුෙන්ද මේ කෑලි පහ එකක් හරි එළියට දැම්මොත් අර ඉබ්බා අර කෑලි එකක් හරි එළියට දැම්මම මොකද වෙන්නේ? නරිය කඩාගෙන කනවා. ඒ වගේ ඇහැ කන දිව නාසය ශරීර කියන මේ කෑලි පහෙන් එකක් හරි එළියට දැම්ම මොකද වෙන්නේ? මාරය කඩාගෙන කනවා. මාරයට අවුනවා. ඉබ්බා නෙමෙයි මේවා එකක්වත් එළියට දැන්නේ ඉඳලා ඉඳලා නරිය ගියා වගේ. ඉතින් වික්ෂුව ඉතින් යෝගියා මේ එකක්වත් එළියට දාන්න නැත්තම් මාර්යාට අල්ලන්න බැහැ. මාර්යා එතන යනවා. කොහොමද එළියට නොදායි? පේන සිද්ධිය බාහිරය නිසා ඇතුළට ගන්න. ඕකල දොරටුන් එහාට ගිහලා පිළිගන්න යන්න එපා. දොරටුන් ඒ එළියට ගිහලා පිළිගත්තා කියලා කියන්නේ කොහොමද? ඈ? පේනවා කියලා මේ බලාගෙන ඉන්නවා කියන්නේ ඇහෙන් එළියට ගිහින්. ඇහැ එළියට දානවා. ඒ කියන්නේ මෙහෙම විඳ බලන විදිහ රූපය බැලුවොත් මොකද වෙන්නේ? අන්ධයක් එළියට දානවා. ඉබ්බ කන නරිය කඩාගෙන යනකොට මායයට අහුවෙ. මෙහෙම රූප බලන හැම වෙලාවකම හොඳට දකින්ද මොකද්ද? දැන් දොරටුවෙන් පිට ඉන්නේ. දොරටු පාලයා ඉන්නෝනේ දොරටුවේනේ. දොරටුවෙන් පිටතට ගිහිල්ලා පරීක්ෂා කරන්න ගියොත් හරියනවද? හරියන්නේ. අතුලේ හරියන්නේ නැත්නම් ඇතුලේ කියන්නේ පේන වෙලාවේදී සිහිය නැතුව ඉන්නවා නම් පේන අරමුණ සිහිය නැතුව ඉන්නොත් දුර්ගපාලය ඇතුලේ. බාහිරේ ඉන්නවා නම් දුර්ගපාලය එළියේ. යම් කිසි කෙනෙක් දොරටුවේ ඉන්නවා කියන්නේ හොඳට තියෙනවා නම් සිහිය ඇතුව බලනවා. ඒ කියන්නේ එයා ඇතුළට යන්නෙත් නැහැ එළියට යන්නෙත් නැහැ. මෙතනම ඉඳගෙන පේනවා කියන සිද්ධිය වෙන්නේ මෙහෙම නේද කියලා බලනවා. නිරිංගුව පේනකොට ජලය වගේ පේන්නේ වතුරයි කියලා බාහිරෙදිකුත් ඇහැ කියන්නේ. දැන් තිරසංගත සතා දකින්නවනේ කියන්නේ වතුර කියලා. එයා ඇහැ කියන්නේ. ආ මාර්යා කවුදන රවටෙනවනේ. තේනකොට එයා වෙන දෙයක් හිත හිත හිතින් ඇතුලේ. මේ ඒ දරුවේ. එතකොට 100 ඇත්ත දකින්න බැහැ. නමුත් නිරුද්ධ දකින්නකොට එයාට නුවණ එනවා නම් ජලයේ වගේ පෙවුනට තියෙන්නේ මිරිඟුව නේද කියලා නුවණින් දැකලා තියෙන්නේ මිරිඟුව තේන්නේ ජලයේ වගේ අපිටයි තේන්නේ කියලා දැක්කහම මෙයා ඇහැ එළියට දාලා නැහැ. තියෙන දේ ඇහැ එළියට දාලා නැහැ. ඒ හින්දා ඇහැ එළියට දාන්න තියෙන්නේ හුදු වෙන්නේ. හැම වෙලාවෙම ඇහැ එළියට දාන්න නැහැ කියන්නේ මෙහෙම යමක් බලන්න බය නැතුව බෙල්ලා හරෝල කරකෝල බලන්න පුළුවන් බය නැහැ. හැබැයි මොකද්ද මේ කණ්ණාඩියක් කියලා මෙහෙම ඉවතර මේ වැටෙන ඡායාවල් කඩපෙට්ටේට වැටෙන්නේ නැසක. කැඩ ඒ ඡායාව එහෙ තියෙනව නෙමෙයි. ඒ වගේ බාහිර ධාතුව ගැන නෝනේ සතර මහා ධාතුව ගැන ඒ නිසා අපිට මෙහෙම තේනවා නේද? ඒතකොට පැත්තකට ගියාම සිහිකලෝ කියලාට අහුවෙනවා අපි දිහි කරන්නේ අපේ මනසේ මැදකීම නේද මේ කියලා. ඇයි තේන විලාවේදී බාහිර සතර මහා ධාතුව නිසා Tamanta නෙමෙයි තේන්නේ. දැන් ඉස්සර නම් තේවුන දේ බාහිරයි කියලා අපි හිතියේ. පැත්තකට ගියාම සිහි කරනකොට බාහිර තියෙන දේ සිහි කරනවා කියලා තේරුණා. ඒක හොයාගෙන යන්න පුළුවන්. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ දැන් මිරිඟුව දිහා බලනකොට ජලය වගේනේ තේන්නේ. අපි ඇහැ එළියට දැම්මොත් අපිට පේන්නේ කොහොමද? ජලය වගේ. පේන වතුර ආහාරය කියනවා කියලා හිතෙන්නේ. පැත්තකට ගිහලා සිහි කළොත් නෑ පැත්තකට ගිහලා සිහි එහෙම නැවතුණාට පස්සේ දැකපු දේ සිහි කළොත් බාහිර තියෙන වතුර සිහි කෙරුවා යන ගණිතෙ මෙයන්නේ. ඒයි දකින්න වෙලාවෙදි නැවතුනේ දකින්න වෙලාවෙදි හම්බ වුනේ දකින්න වෙලාවෙදි ජීවත් වුනේ පේන දේ බාහිර තියෙනවා කියන එකෙන්නේ. අහකට ගියාම සිහි කරන්නේ බාහිර තිබිර කෙනෙක්ච දේ. එතකොට ඇහෙන් දැක්ක තමන්ට පරිබාහිර යමකුයි පේන්නේ. පැත්තකට ගියාම තමන්ගේ පරිබාහිර යමකුයි කියන්නේ. ඒ සිහි වෙච්ච දෙයක තණ්හාව යෙදෙන තියෙන තණ්හාව යෙදෙන්නේ බාහිර තියෙන දෙයකටයි තණ්හාව යෙදෙන්නේ. ඒ හින්දා ආයේ දේ හොයාගෙන ආපහු යනවනේ නේද? මොන දැන් දැක්කොත් එයා නිදිඟුව තියෙන තැනක ජලය වගේ පේන්නේ අපිට කියලා ඇහැ ඇතුළට ගත්තා. පේන සිද්ධිය ඇතුළට ගත්තා. දැන් පේන වෙලාවෙදි පේන සිද්ධිය Taman තුලනේ. තේරුණාද? දැන් පැත්තකට ගිහිල්ලා පේන දේ දැකපු දේ සිහි කෙරුවා. එතකොට මොකද? Tamanගේම මනස සිහි කරනවා කියලා අහු වෙනවා මිසක. ඇයි අරමුණ පේන වෙලාවෙදි Tamanගේ මනස නැහැ? තේරුණානේ? උඹේ සිහි කරනවා කියලා අපි සිහි කරන්නේ මනසම නේද අපේ කියලා ඇත්තම අහුගෙන. දැන් අපිට මෙතන ඉඳලා ගෙදර සිහි කෙරුවොත් අපිට අපේ මනසින්ම සිතුවිලි කද්දුවා කියලා කවුරුත් දෙන්නේ නැහැ. ඇත්තටම කරන්නේ අපිට අපේ මනසින්ම සිතුවිලි උපද්දද? නමුත් අපිට හිතෙන්නේ බාහිර තියෙන දේ සිහි කෙරුවා කියලා. මොකද ඇහෙන් දකින වෙලාවෙදී ඇත්ත දැක්කේ නැහැ. ඇහැ එළියට දාගෙන හිටපු නිසා. ඇහෙන් දකින වෙලාවෙදී ඇහැ ඇතුළට අරගෙන ජීවත් වෙලා හිටියානම් ඇහෙන් දැකපු දේ සිහි කරනකොටත් අපිට අතුම හම්බ වෙනව මිසක් අපි තුලින් ඔබට යන්නේ නැහැ. ඒ අන්න ඒ මට්ටමට ගත්තොත් ඇහෙන් කන දිව නාසය ශරීරය කියන මේ මනස කියන ආයතන හයට අරමුණු හම්බ වෙච්චි එයා තමන් තුළම තමන් කෙරෙහිම කියලා කියනවා. මෙයා අනිකේතකාර නිකේතන හැදෙන්නේ. දැන් ලෝකයා රූපේ හැතරුනේ, සද්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ හැතරුනේ. දැන් මෙහෙම හිතියොත් කෙනෙකුට මේ නිකේතන හැදෙන්නේ නැතුව ඉන්න බෑ. මේ තමයි පංච උපාදාන ස්කන්ධය හැදෙන්න හතරම. බාහිර රූපේ දැකලා, ඒ කියන්නේ අපි යම්තා දුක් විඳනන් ඇහෙන් දැකපු රූපයක් කරන්න යන්නේ නේද? ඇහෙන් දැකපු රූපයක් කරන දෙයක් නෙමෙයිද මට අම්මා තාත්තා දුව පුතා ගෙවල් දරුවල් යාන වාහන කියලා යම් තාක් බඳුන් තියෙන්නේ ඒ රූපෙන් නිදිවහන් ඒ රූපෙන් හැසිරෙන්නේ නැතුව මම ඇතුළත හැසිරුණොත් අහද්දු රූපෙ නිසා අපු දුක්වලු මම නිදෙන්නේ නැද්ද නිදෙන්නේ ඉතින් මේ විදිහට නුවණ තියාගෙන ජීවත් වෙන්න බැරි වෙයි පුළුවන් ඒ කියන්නේ එහෙනම් මේ දුකෙන් මිදෙ ජීවත් වෙන්න බැයිද පුළුවන් එතකොට මෙන්න මේ තැන තමයි මෙයා දන්නවා මෙන්න මේ විදිහටයි විදර්ශනා කරන්නේ විදර්ශනාවේ කෙරවල මේ විමුක්ති සත්‍යත්වල තියෙනවා මේ මග වැඩුවා නම් මග වඩන්නේ අපි දැක්කා මේ ජරා මරණයන්ගේ අන්තුපාදනස්තන්දී ලෝකෙන් නිකේතනෙ මිදෙන්න නෙවෙනකම තිබුණේ ඒ මිදෙන විදිහටයි අපි මේ මාර්ගය හදාගත්තේ ඒ මාර්ගයට මාර්ගයේ නුවණට ප්‍රඥාවට විදර්ශනාවට අපේ අරමුණ වෙන්නේ මාර්ගයෙන් ගොඩ යන ලෝකෙන් ගොඩ යන විදියට ඒ නිසා ඒ සඳහා විදර්ශනා ක්‍රන්ත ලැබුණ දත්ත ටික තමයි අපිට සතර පරමාර්ථ ධර්ම කියලා කියන්නේ තුන් පරමාර්ථ ධර්ම කියලා කියන්නේ සංකත පරමාර්ථ ධර්ම. ඒ පරමාර්ථ ධර්මයන් ඔය හිත තබලා බලනකොට දැක්ක ලෝකයේ කියලා පනවන තැන උපදින්නේ තමයි. ඒ කියන්නේ ඉපදිලා තියෙන ලෝකයක් නෑ මෙයාට විදර්ශනා කරන්න. ලෝකේ උපද්දවගෙනයි අපි අසුරු කරන්නේ. ඒ බවම දකින්න. ඒ කියන්නේ තිරිසංගත සතා ජලය කියලා යමක් දකිනවා නම් කාන්තාරික එයාගේ අවිද්‍යාව නිසා එයා හදාගෙන දුක් විඳිනවා මිසක එහෙම දෙයක දුකට විඳිනවා මිසක නැත්තම් හැමදාම තිබුණු නිරිගුව මිසක ජලයක් ඒක තිබුණේ නැහැ එයාගේ අවිද්‍යාව නිසා ඇත්ත නොදන්නාකම නිසා එයා ජලයක් හදාගෙනයි සැපෝ දුක්ඛ විඳින්නේ. ඒ වගේ අපිද අපේ අවිද්‍යාව නිසා මේ ලෝකේ හදාගෙනයි අපි සැපෝ දුක් විඳින්නේ. අපි මේ ලෝකය හදාගත්තේ නැත්තම් ඒකයි දුකේ ඉපදීම නතර වෙනවා. මේ රූපේ ඉපදීම නතර වෙනවා. මේ විදිහට මාර්ගයේ වැළුවාම කිසිම මෙයාට සැකයක් නැතුවම දැන් අද තාම අපිට ප්‍රත්‍යක්ෂයක් නැහැ තාම පිළිෙන මට්ටමට නැහැ මෙහෙම දැනගත්තට බාහිර ධාතු නිසා අපිට නේද පේන්නේ කියන එක ප්‍රත්‍යක්ෂ නැහැ තමයි මාර්ගයේ උපන්නාශිනකේ ලක්ෂණය තමයි කිසිදු සැකයක් නැතුව පේනවා කියන සිද්ධිය අපිටයි පේන්නේ මේ පේන දේ තියෙනවා නෙමෙයි කියන එක පේන මට්ටමට කිසිම සැකයක් නැ අපිට තිරසංගත සතාක තේන මට්ටමේ වතුර අපිට තේන්නේ මනසක මිසක එහෙ තියෙනව නෙමෙයි කියනක අපිට කිසිම සැකයක් නැ නමුත් තිරසංගත සතාට ඒක ඇත්තමනේ තිරසංගත සතාට ඇත්තම වෙච්ච ඒ මට්ටම අද අපිට බොරුනේ මේ මට්ටම අද අපිට ඇත්තම වෙලා තිරසංගත සතාට ඇත්ත වුණා වගේ දෙවියෝ කියලා කියන්නේ අපිට පේන මට්ටම බොරු දෙවියන්ට පේනවා අපිට පේන මට්ටම අපිට පේන මට්ටම අපිට ඇත්ත උනා භවයේ වැඩි දියුණු වෙච්ච කෙනාට පේනවා මොකද්ද මේ මට්ටම එයාගේ මට්ටම ඊට පස්සේ එයාට ඇත්තයි ඊට උසස් වෙච්ච කෙනාට පේනවා එයාගේ මට්ටම රහතන් වහන්සේට පේනවා මේ තුන් භවයේම බො තුන් භවයේම අවිද්‍යාව ඇති කියලා වැරද්ද ඇති කියලා මුත්‍ය දෘෂ්ටි ඇති කියලා එතකොට මේ ලෝකේ තුල ඇහැට පෙනෙන ඇහැ එළියට දාගෙන නම් අපි විදර්ශනාව හෝ කරන්නේ මේ මායයට අහුවෙලා. ඒ කියන්නේ මේ රූපය ඇත්ත වෙලා නම් ඇත්ත උනාට පස්සේ නම් අපි විදර්ශනා කරන්නේ. ඒකෙන් පිනක් හෝ සිද්ධ වෙයි. නමුත් ලෝකෙ විතර වෙන්නේ නැහැ නේද? තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ දැන් මේ තේන අපි කියමුකෝ නිරෝධියන්ට තියෙන වතුර වගේ දැක්කේ අනේ ඉතින් මේ වතුර උනක් කවුද හරි අනිත්‍ය වෙනවනේ අනේ මේ වතුර තුනත් අන්හාගේ රූප දුක එනවනේ කියලා අපි දර්ශනා කරන්න බැරි පුළුවන්. නමුත් වෙන්න තියෙන ටික ඔක්කොම වෙලානේ මේ අවිද්‍යාව ඇතුළේ නෙමෙයි මේ විදර්ශනා. අවිද්‍යාව ඇතුළේ. දැන් වතුර කියලා රැවටිලා ඉවරයිලා. ඒකේ මේ වතුර ගැන අනිත්‍ය හැටියට මේ වතුර තුන තණ්හා විරුද්ධක වෙනවා. මේ වතුර කියන්නේ සත්‍ය පුද්ගලෙක් නෙමෙයි මේක අනාත්මයි නේද කියලා උඹ හිතන්න පුළුවන්. හිතුවා කිව්වට මූලික තැනින් වැරදිලා. ඒ වගේ මිරිංගු ජලයේ වෙලා වගේ මේ ධාතු අපිට රූපේ වෙලා නම් මේ චිත්තජයසික ටික අපිට ගොඩ නැගිල්ලක් වෙලා නම් මිනිස්සෙක් වෙලා නම් මේක ඇත්ත වෙලා නම් ඊට පස්සේ අපි මේකෙන් අයින් වෙන්න කියලා අනේ මේ පේන දේ අනිත්‍යයි නේද මේ පේන දේ තුම කැමති මුදුක එනවා නේද කියලා බලන්න පුළුවන්. නමුත් වෙන්න තියෙන ටික දුර පේනවා කියන සිද්ධියෙන් විදින එක තමයි ලෝකෝත්තර කියලා කියන්නේ. මේ කතා කරන සිද්ධිය සිකක් වෙනස් සිද්ධිය වෙනස් කියලා කියන්නේ මම මතක් කරන්නේ මේ තේන දෙයට පිළිසින තේන දෙය ඇතුළට ගිහින් නිකේතනේ තුල ඉඳගෙන අනිත්‍ය බැලුවත් හරියන්නේ නැහැ. මොකද ඒ රැවටෙන්න ඕන මූලික කැලේසියෙන් වැරදිලා රැවටුණා. ඒ හින්දා හැම වෙලාවෙම විදර්ශනා ඥානය තියෙන ලෝකයේ ඇත්තම නේද? ලෝකයට තිරසංගත්ත සතාට පෙනෙන මැත්තේ රූපේ අපිට ඇත්ත උනේ නැත්තම් තමයි අපි හිතන්නේ නේද? ඒ වගේ අපිට පේන ලෝකයට පේන මේ මැත්තේ රූපේ අපිට ඇත්ත නොවුනොත්දයි අපි හිතන්නේ. මේ පේන මැත්තම අපිට ඇත්ත උනේ. පේන මැත්තම කියන දෙයක් උනොත් ඇත්ත උනොත් අපි කවදාවත් මේකෙන් මිදෙන්නේ නැහැ. මිරිඟු ජලයේ වගේ පේනකොට ඒ පේන මත්තම ඇත්ත වුණොත් විපාසය ඇති වුණොත් අපි තේරනු දුනෝ මිස ඇත්ත වෙච්ච නිසා ඒකේ කලකිරෙනවා අයියෝ වතුර නැයි මිරිඟුනි කියලා නිකන් ඉන්නවද? දුනෝ ඒ වගේ මේ පේන මත්තම ඇත්ත වුණොත් අවස්ථාව උදා වුණාම පේන දෙයට ප්‍රතිචාර දක්වනවා කියන එක නවත්තන්න බෑ. පේන දේ ඇත්ත නෝන සාහතුව තියෙන තැනක අපිටයි පේන්නේ කියලා දැක්කොත් පේන්නේ කියලා අපි ඇත්ත දැක්කෝ එදාටයි පේන දෙයක තියෙන ප්‍රතිචාර දක්වන්නේ. මේ අපි අපේ මනස එක්කමනේ කටයුතු කරන්නේ. අපි එදාට ලැජ්ජල් වෙනවා රැවටෙනවා නේ ලැජ්ජල් වෙනවා. ඉතින් එතනදී විදර්ශනාව තියෙනකොට හැම වෙලාවෙම අපිට තියෙන තෝරන මොකද්ද? ලෝකය අපහැරෙන විදියට. ඒ කියන්නේ කෙටියෙන් ගත්තොත් ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ කෑලි පහ එළියට නොදා සමන් තුලම ඉඳගෙන ජීවත්වෙන්න හුරු වෙනවා නුවණකින්. ඒ නුවණට කියනවා විදර්ශනා ඥාන මොකක්ද? එහෙම නුවණකින් ජීවත්වෙන්න අමාරුයි අපහසුයි කෙලෙස් පරිඋත්ථානයේ කෙලෙස් අරමුණු වල නැගිටීම වැඩි නා. ඒ හින්දා සමාධිය කියලා කියන්නේ චිත්ත සමතයක් ඇති කරනවා. චිත්ත සමතයක් ඇති කරන කමතහනකින් සමාධිය උදව් කරගෙන ක්ලේශ පරිඋත්ථානය නතර කරනවා. ඒ කියන්නේ අරමුණු වල ඉදිරිීමේ ගතිය අඩු කරගන්නවා. එතකොට පහසුයි බාහිරට යන්නේ තමන් තුළම ඉඳලා ජීවත් වෙන්න. මේ නුවණට උපකාරීව නුවණ වඩා ගන්න මෙහෙම ජීවත් වෙන්න පහසු වෙන්නයි සමාධිය කියනක තියෙන්නේ. එතකොට ඒ සමාධියට ඒ චිත්ත ඒකාග්‍රතාවයට උපකාරයි මොකක්ද? සුචරිත කාය දුස්චරිත වාග් දුස්චරිත කියන දුස්චරිතයේ තියෙනකොට හිත හදාගන්න අමාරුයි. ඇයි? කයින් කරමු හිතෙන් කරමු වැරදි බොහෝ දුරට චිත්ත පරිඋත්ථානය සඳහාමයි උපකාරී වෙන්නේ. හිත හදාගන්න බෑ කාය වචන දෙක සංවර නිවිච්ච කෙනාට නොකරන කෙනාට පුන 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 ඒ අරමුණ සීන නිසා. සීවීම නිසා තැවීම දැවීම ඇති වෙනවා. තැවීම දැවීම නිසා ඒවට ඒව සමනය කරගන්න විකල්ප හොයන්න වෙනවා මිසක ආහිත හදාගන්න වෙන්නේ නැහැ. ඒ නිසා දුචරිත සංකලේශය වෝදානය කරන සුචරිතය. සීලය සාමාන්‍ය සීලය ප්‍රසම්පදා සීලය නම් ඒම පිළිතලා කෙලස් අරමුණු සිටේ 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 උපදින ගතිය නැති කරන්ට ක්ලේශ පරිඋත්ථානය නැති කරන්ට චිත්ත සමතයක් ඇති කරගන්නවා. ඒ චිත්ත සමතයක් ඇති කරගත්ත මනසකින් යුක්තව හැකන දිවනාසේ ශරීරයේ එළියට ගන්නතෝ තමා තුළම ජීවත් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ චරිතවිතේ සකේ පිටිවිසේ මහාන පියාගේ මුරුම වෙච්ච සීමාවේ හැසිරෙන. එයින් ධාහිරට ගියොත් කැට කුරුල්ලෝ විසතව කැට කුරුල්ලෝ විසදී ඉගෙන මාගේ තමයි. එතකොට කැට කටපුරුලට විච්ඡේදයේ නොවි පියාදීසේ හැතරණ එක තමයි තමා තුල වාසය කරන වෙලාවෙම තමා කෙරෙහි තියෙන්නේ ඔන්න ඔය විදිහට කළොත් සීලේ හදා ගන්නවා සමාධියට උපකාර සමාධිය ප්‍රඥාවට උපකාර විදර්ශනාට උපකාර මේ විදිහට විදර්ශනා කරගෙන 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 යනකොට ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මේ ලෝකය අපිට හැමදාම මේ විදිහටම ඇත්ත වෙන්නේ. අද අපිට පේන දේ රූපෙම වෙලා කියලා කියලා ඒක පුන පුන සිහි කරලා ඒ තුල ජීවත් වෙන මේ ගතිය අඩු වෙනවා නැතනම්. එතකොට ඒක අධ්‍යක්ෂණය බහිද්දාව. එහෙම තමන් කියලා පේන කොටත් අර මේ ඇහැට පේන සිද්ධියමයි මේ අරගෙන යන්න ඕන. පේන දේ තියෙනවා නෙමෙයි කියන එක එන්න ඕනේ. එතකොට තමන්ගේ ශරීරය පේන්න බෑ තමයි. ඇයි ඇහැට පේන්නේ මේ රූපයක්නේ. එතකොට එයා දන්නවා ධාතුව නිසා හිතට මෙහෙම පේනවා. පේන දේ තියෙනවා කියලා. එතකොට මෙහෙම අහු වුණත් මේ පේන දේ අහු වුණා කියන එක අහු වෙන්නේ නෑ යාට. තේරෙන්නේ අන්න ඒ විදිහට ටික 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 සිදු කළොත් ඒ කාන්තෙන් මේ තරහම දුක නෙදේ. යමක් සඳහා නම් එයා මේ මාර්ගයේ වැඩියේ ඒ තැන නොබෝ දවසක මුඛයා සත්‍යාගෙන වාසය කරන්න පුළුවන්. ජරා මරණයන්ගෙන් නිදී ගැනීම සඳහා දුක නිදී ගැනීම සඳහා මේ මාර්ගයේ වැඩි. මේ විදිහට වඩනකොට ඒක ඵලයේ දෙනවා මොකද්ද? ලෝකෙ නිදෙන. දැන් හැමදාම වඩන්න ඕනේ හිතන්න ඕනේ නෑ යම් දවසක් තියෙනවා කිසිම සැකයක් නෑ කිසිම වෙහෙසක් නෑ නේද අපිට විදර්ශනා කරන්න කියලා නිරුද්ධ දින බලනකොට අපිට පේන දේ අපේ මනසයි කියලා දකින්න අපිට ලොකු වෙහෙසක් තියෙනවා විදර්ශනා කරන්න ඕන නම් ඒ මට්ටමේ ඉපදෙන මේ අද අපිට ඇත්ත වෙච්ච මට්ටමේ එහෙම වුණොත් මොකක්ද ලෝකයාගේ මට්ටමින් අපි මිදලා තියේ ඒ සඳහා අපිට වෙහෙසක් තියේ අමුතු ඒ වගේ ඒ මට්ටමට කාම භූමියේ මට්ටමට වෙච්ච දවසක න ආගාන නැවත ආයේ මේ ලෝකෙට එන්නේ නැහැ අනාගාන රූපාවචර අරූපාවචර ඥාණයෙන් පේන මට්ටමත් අපිට ওই විදිහට වුණා අපෝ භාවයේ උපදින්න නැහැ භාවයේ උපදින්න තියෙන හේතුව නැති වුණා කිනාජා ජාති චේවි ඒ මට්ටමට කියන අපරියාපන්න භූමිය කියලා. අපරියාපන්න භූමියේ ඉඳගෙන මේ මට්ටම ලෝකෙ නිදිලා. ඔය ටික මේ ලෝකෙ නිදෙන්න තරමටම නිදෙන්න තියෙන මරණයෙන් පස්සේ නෙමෙයි උත්සාහවත් කියලා මේ ටික කරන්න පුළුවන්. ඉතින් ඒක විශ්වාසයෙන් ගන්න ඕනේ. තමන්ම හොඳට ප්‍රත්‍යක්ෂ තමන්ටම තේරෙන දවසක් එනවා. ඉස්සෙල්ලා මේක කරා. ඔය හොඳට මතක තියාගන්න මේ කියන උපමා තමයි ශක්තිය නැති වුනහම දෙන්නේ නැති වුනහම මේ උපමාවත් දෙකක් තේ කරලා ගන්න. දැන් වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් වගේ පේනවා. නමුත් වැලි ගොඩක් තියෙනවා කියන්නේ වැලි කැට කියලා කියනවා. මිරිඟුව තියෙන තැනක ජලය වගේ පේනවා. නමුත් තියෙනට තියෙන්නේ මිරිඟුව ජලය තියෙන තැන ගමනක. ඒ වගේ මේ තියෙනවා. කියුවාම අපිට තේරෙන්නේ නැතුව ඩග්ගල් අපි ඒ උපමාව හිතෙන් සම්මර්ශනය කරනවා. සම්මර්ශනය කළා මිරිඟු වගේ මෙතන තියෙන ධාතු ස්වභාවය හොඳට හිතලා එහෙනම් මෙහෙම ධාතුවක් කියන තැනක මේ අපිට නේද තේින්නේ. එහෙනම් හිතේ ස්වභාවය ආශ්‍රිත නෑ තේින දෙ මෙහෙමයි කියලා හිතෙන්නේ. ආයෙත් බලනවා නෑ මෙහෙම තියෙන තැනක මෙහෙම තියෙනවා. ආයෙත් රැවටනවා මෙහෙක නෑ මෙහෙම තියෙන තැනක මෙහෙම වෙනවා. භාවනා කරනවා කියලා කියන්නේ විදර්ශනා කරනවා කියන්නේ. ආශ්‍රයක්ෂය කරගන්න උත්සාහවත් වෙනවා කියන්නේ වැරදි හුරුව මකන්නේ. මෙහෙ කියලා පෙන්වනවා ඇත්තලද නෑ නෑ ඔහොම නෙමෙයි මෙහෙමයි. සංගෘහ තමයි ඉතින් තියෙන්නේ. ආයෙත් පෙන්වනවා මෙහෙම නෑ මෙහෙමයි. ඉතින් අර ගිනි ගන්න දඬ අතුල්ලලා අතරදිනවා කියලා කියහෙත් ආයෙත් මුලින් ගන්න අතුල්ලන්නේ. යාමාරුත් ඒක ගිනි නිතදෙනකන් අතුල්ලන්නේ ඒ වගේ. මේක ටිකක් බලලා අයියෝම අපි දැය කියලා තැහැදිත් ආයෙත් කරා. ඉතින් මේක ගිනි ගන්නකම් වගේ මේ දේ යුද්ධෙන් දිනනකම් මාරු යුද්ධෙන් දිනනවා කියන්නේ මෙහෙම දෙපැත්තට ඉඳලා යම් දවසක මෙහෙම බැලීම නිසාම නීවරණ දුරලා චිත්ත සමාධියක් ලැබිලා කිසිම සැකයක් නැතුව සමාධිගත මනසක ඇත්ත ඇහිතියි. මේ පේන දේ කියනා නෙමෙයි කියන දේ නිසා මෙහෙම පේනවා. එදාට මේ ඇත්ත දකිනකොට කලකිරෙනවා. මෙච්චර කල මෙහෙම දැකුව මෙහෙම තියෙන ඇත්තක මෙහෙම බලත් එකේ කලකිරෙනවා. කලකිරෙන්නේ නොවැළෙනවා. මේ විදිහට බලන්නේ. නොවැළෙන්නේ නිකන්. මේ විදිහට බැලුවා බලපු බවෙමුත් බැලීම නිසා ආපු දුකෙමුත් නිකන්. කොගොම නිකන්. විඥාහා නිඥා කියන මොනවද පහදන්නේ. සමාවිතික තමයි ඉතින් මතක් කරලා දෙන්න තියෙන්නේ. තව මොනවද ප්‍රශ්න තියෙනවා අහන්න.